අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයේ සිවවන පාඩම. ඒ තමයි ක්‍රීඩා සහ එලිමහන් ක්‍රියාකාරකම් වල යෙදෙමු. ඒ යටතේ අපි කතා කරනවා වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳව. වොලිබෝල් ක්‍රීඩාව කියන්නේ දුවේ පුතේ අපේ රටේ ජාතික ක්‍රීඩාව. මේ ක්‍රීඩාව කරන්න එක පිළකට ක්‍රීඩකයින් 6 දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව වොලිබෝලයක්, දැලක් සහ ක්‍රීඩා පිටියක් අවශ්‍ය වෙනවා.
ඉතින් දුවේ පුතේ, මේ ක්‍රීඩාවේදී ශරීරයේ ඕනෑම කොටසකින් පන්දුවට පහර දීලා දැලට ඉහළින් ප්‍රතිවාදී පිටිය වෙත පන්දුව යවන්න පුළුවන්. ඒ වගේම කණ්ඩායමක් නිවැරදිව පිරිනැමීමෙන් පසු පන්දුව පිටියෙන් ඉවතට යනතුරු හෝ කණ්ඩායමක් නිසි ලෙස පන්දුව ප්‍රතිවාදී පිළට එවීමට අපොහසත් වනතුරු ක්‍රීඩාව පවත්වාගෙන යනවා. එහෙමනම් දුවේ පුතේ, අපි මීළඟට බලමු වොලිබෝල් ක්‍රීඩාව අයත් ක්‍රීඩාව අනෙක් ක්‍රීඩාවලට වැඩිය සුවිශේෂී වෙන්නේ ඇයි කියලා. පළවෙනි කාරණය තමයි අඩු වියදමකින් ක්‍රීඩා කළ හැකිවීම. දෙක, අඩු උපකරණ ප්‍රමාණයක් පමණක් අවශ්‍ය වීම. තුන, අඩු ඉඩකඩ ප්‍රමාණයක් තුල ක්‍රීඩා කළ හැකිවීම. හතර, තරඟයක් සඳහා යන කාලය අඩුවීම. පහ, ඉතා පැහැදිලි නීති රීති දැකගත හැකිවීම. හය, විනෝදාස්වාදය නොඅඩුව ලැබීම. මෙන්න මේ කියන කාරණා එක්ක දුවේ පුතේ, වොලිබෝල් ක්‍රීඩාව සුවිශේෂී වෙනවා වාගේම කණ්ඩායම් ක්‍රීඩාවක් විදියට පාසල් පද්ධතිය තුළ ජනප්‍රිය ක්‍රීඩාවක් වෙලා තියෙනවා.
මීළඟට දුවේ පුතේ, අපි හඳුනාගමු වොලිබෝල් ක්‍රීඩාවේ විවිධ දක්ෂතා, එහෙම නැත්නම් ශිල්පීය ක්‍රම මොනවද කියලා. ඒ දක්ෂතා තමයි, ඒ ශිල්පීය ක්‍රම තමයි පන්දුව පිරිනැමීම, පන්දුව ලබා ගැනීම, පන්දුව එසවීම, ප්‍රහාරය, වැලැක්වීම හා පිටිය රැකීම. ඔබට මතකද දුවේ පුතේ, මේ දක්ෂතාවලින් පන්දුව පිරිනැමීම, පන්දුව ලබා ගැනීම සහ එසවීම 6 ශ්‍රේණියේ සිට ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා දුවේ පුතේ, අපිට 10 ශ්‍රේණියේදී අද ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රහාරය හා වැලැක්වීම පිළිබඳව. එහෙමනම් අපි මුලින්ම ඉගෙන ගමු ප්‍රහාරය පිළිබඳව. දුවේ පුතේ, වොලිබෝල් ක්‍රීඩාවේදී දැලට ඉහළින් ඇති පන්දුවට වේගෙන් පහර දීලා ප්‍රතිවාදී පිළ වෙතට යැවීම අපි ප්‍රහාරයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම පිරිනැමීම හා වැලැක්වීම හැරුණම විරුද්ධ පිළට බෝලේ යැවීමට යොදා ගන්නා ඕනෑම ක්‍රියාවක් ප්‍රහාරයක පහරක් විදියට හඳුනගන්න පුළුවන්. පන්දුව සම්පූර්ණයෙන්ම දැලේ සිරස්තලය පසු කිරීමත් හරි වලක්වා ගන්නගේ ස්පර්ශ වුණාම හරි ප්‍රහාරයක් සම්පූර්ණ වෙලා කියලා අපි අර්ථ දක්වනවා. දුවේ පුතේ, කණ්ඩායමක ජයග්‍රහණය තහවුරු කරගන්න වගේම ක්‍රීඩාවේ ජවය පවත්වා ගැනීමටත් ප්‍රහාරය වැදගත් වෙනවා. ඒ නිසා දුවේ පුතේ, ප්‍රහාරයක් එල්ල කිරීමේ නිවැරදි තාක්ෂණය අපි ඉගෙන ගත යුතුම වෙනවා.
ඒ නිසා අපි අවබෝධ කර ගැනීමේ පහසුව සඳහා ප්‍රහාරය ප්‍රධාන අවධි 4ක් යටතේ විමසා බලමු. 1. තමයි ප්‍රහාරය සඳහා ළඟාවීම. 2. ඉපිලීම. 3. පන්දුවට පහර දීම. 4. පතිතවීම. එහෙමනම් අපි දැන් ප්‍රහාරය සඳහා ළඟාවීම ගැන කතා කරමු. දුවේ පුතේ, ප්‍රහාරය සඳහා ළඟාවීම විදියට අපි අදහස් කරන්නේ ප්‍රහාරය සඳහා සූදානම් වන අවස්ථාවේ සිට ඉපිලීම දක්වා පියවර තබා ළඟාවීම. මේ කියන ළඟාවීම ප්‍රහාරය එල්ල කරන ක්‍රීඩකයාගේ අවශ්‍යතාවය අනුව තමයි තීරණය වෙන්නේ. ඒක පියවර දෙකක් තුනක් විදියට වෙනස් වෙන්න පුළුවන්. ප්‍රහාරය සඳහා ළඟාවීමේදී පාද වගේම දෙයත්වල චලනයත් ඉතාම වැදගත් වෙනවා. පළවෙනි පියවරේදී ඉදිරියට යන දෙයත් දෙවන පියවරත් එක්ක පසුපසට පැද්දිය යුතුයි. ඒ වගේම ආදරණීය දුවේ පුතේ, දෙවන පියවර පළමු පියවරට වඩා ඈතින් තැබිය යුතුයි. මේ අවතීර්ණ ධාවනය වේගයෙන් කිරීමෙන් අපිට හොඳ ඉපිලීමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ප්‍රහාරය සඳහා ළඟාවීමෙන් පස්සේ අපි මීළඟට කතා කරන්නේ දුවේ පුතේ ඉපිලීම පිළිබඳවයි. කණ්ඩායමක් ආරක්ෂාකාරී මෙන්ම ආක්‍රමණකාරී උපක්‍රමයක් ලෙසට ප්‍රහාරයක් සාර්ථක වෙන්න නම් දුවේ පුතේ සාර්ථක ඉපිලීමක් අවශ්‍ය වෙනවා. එහිදී සිරුරේ වැඩි කොටසක් දැලට ඉහළින් ගෙන යා හැකි නම් තමන්ට අවශ්‍ය ලෙස පන්දුවට පහර දීමට හැකි වෙනවා. ඉපිලීමේදී ක්‍රීඩකයාගේ පාද දනහිස් වලින් නවාගෙන සිරුර දුන්නක්සේ පිටිපසට නැමිලා තියෙන්න ඕන. ප්‍රහාරක අතේ වැලමිට උරහිසට ඉහළින්ද අත්ල ඉහළින් වගේම පිටුපසින්ද සිටිනසේ වැලමිට උරහිසට මදක් පිටුපසටගෙන පහර දිය යුතු වෙනවා. ඊට අමතරව දුවේ පුතේ නිදහස් අත සිරුර ඉදිරියෙන් හිසට කෙලින් නිදහස්ව තියාගන්න අතරේ දෑස් පන්දුව වෙත යොමු කිරීමත් වැදගත් වෙනවා.
ප්‍රහාරයකදී දුවේ පුතේ ඉතාම වැදගත් අවධිය වන්නේ පන්දුවට පහර දීම. අපි බලමු පහර දීමකදී ක්‍රීඩකයන්ගේ ශරීරය තියාගන්න ඕන කොහොමද කියලා. පහර දෙන අවස්ථාවේ අතේ ඇඟිලි එක්කොට දැඩිව වක්‍රාකාරව තබා ගන්න ඕනේ. ඒ වගේම පහර දීමේදී පසුපසට ගත්ත උරහිස වේගෙන් ඉදිරියට ගෙන යමින් පහර දෙන අත උපරිමයෙන් දිගහැරලා උපරිම ඉහළදී පන්දුවට පහර දෙන්න ඕනේ. මේ වේලාවේදී සිරුරේ සමබරතාවය හොඳට තියාගන්න නම් නිදහස් අත පහර දෙන අවස්ථාවේ පන්දුව දෙස ඉඳලා පහළට අරගෙන එන්න ඕනේ. පහර දීම සිදු කරපු ක්‍රීඩකයා දුවේ පුතේ ප්‍රහාරයේ අවසාන අවධිය වෙන පතිත වීමේ අවධිය මීළඟට සිදු කරනවා. එහෙමනම් පතිත වීම ගැන අපි දැන් කතා කරමු. පතිත වීමේදී දුවේ පුතේ පාද දනහිස් වලින් නැමි සිරුරේ බර පාලනය කරගනිමින් පොළව මතට ළඟාවීම කළ යුතුය. දැන් අපි ප්‍රහාරයේ අවදි සියල්ලම දැනගෙන අවසන්. ඉතින් ක්‍රීඩකෙක් විදියට එහෙම නැත්නම් පුහුණුකරුවෙක් විදියට හරි දුවල පුතාලට කටයුතු කරන්න වෙන අවස්ථාවක කොහොමද ප්‍රහාරය ප්‍රගුණ කරන්න කියලා අපි ක්‍රියාකාරකම් ඔස්සේ සාකච්ඡා කරමු.
ඒ විදියට කරන්න පුළුවන් සරල ක්‍රියාකාරකම් ටිකක් තමයි මේ. තනි අතින් පන්දුව අල්ලා උරහිසට ඉහළින් ගෙන වේගයෙන් පොළවට පහර දීම එක ක්‍රියාකාරකමක්. මීළඟ ක්‍රියාකාරකම තමයි පන්දුව දෑතින් අල්ලා සිරුර දුන්නක්සේ පිටුපසට නවා වේගයෙන් ඉදිරියට ඒමත් සමග පන්දුවෙන් පොළවට පහර දීම. මීට අමතරව නුහුරු අත්ල මත තබාගත් පන්දුව අතහරිමින් හුරු අතින් පහර දීම. දෑතින් උඩ දමන පන්දුවට එකතැන සිට ඉපිල පහර දීම හා උසකින් නෙල්ලන ලද පන්දුවකට නිවරදිව ළඟා වී උඩ පැන පහර දීම වගේ ක්‍රියාකාරකමුත් කරන්න පුළුවන්.
දුවේ පුතේ, අපි දැන් ප්‍රහාරය පිළිබඳව අවධානය යොමු කළ අවසානයි. ඊළඟට අපි ප්‍රහාරයකදී සැලකිල්ලට ලක්විය යුතු නීති රීති පිළිබඳව අවධානය යොමු කරමු. ප්‍රහාරක පහරකදී දුවේ පුතේ ඉදිරිපෙළ ක්‍රීඩකෙයින්ට ක්‍රීඩා පිටියේ ඕනෑම උසක පන්දුවකට පහර දෙන්න පුළුවන්. ඒ වගේම පසුපෙළ ක්‍රීඩකයාට පසුපස කලාපයේ සිට පමණක් ඕනෑම උසක ඇති පන්දුවකට පහර දිය හැකි. ඒත් පහර දීමට ඉපිලෙන අවස්ථාවේ ක්‍රීඩකයාගේ පාදවලින් ප්‍රහාරක රේඛාව ස්පර්ශ කිරීම හෝ රේඛාව ඉදිරියෙන් පාද තබා පහර දීම කළ නොහැකි. ඒ වගේම පසුපෙළ ක්‍රීඩකයාට ඉදිරි කලාපයේ සිටත් පහර දී විරුද්ධ පිළට පන්දුව යැවිය හැකි. ඒ අවස්ථාවේ පන්දුවේ කොටසක් හෝ දැලේ උඩපටියට පහතින් තිබිය යුතුය. ඒ වගේම පිරිනැමීමකදී තම පිළට එන පන්දුව ඉදිරි කලාපයේදී සම්පූර්ණයෙන්ම දැලේ උඩපටියට වඩා ඉහළින් ඇති විටදී ප්‍රහාරයක් කළ නොහැකි. මෙන්න මේ වගේ නීති රීති කිහිපයක් ප්‍රහාරක පහරකදී අපට පිළිපදින්න වෙනවා දුවේ පුතේ.
අපි මීළඟට කතා කරන්නේ දුවේ පුතේ ප්‍රහාරක පහරකදී වැරදි සිදුවන අවස්ථා ගැන. එක තමයි විරුද්ධ පිළේ පන්දුවකට පහර දීම. දෙක පන්දුව පිටියෙන් පිටතට යන ලෙස පහර දීම. තුන පසුපෙළ ක්‍රීඩකයෙකු ඉදිරි කලාපයට ඇවිත් දැල සම්පූර්ණයෙන් ඉහළ ඇති පන්දුවට පහර දීම. ලිබරෝ ක්‍රීඩකයා විසින් ඉදිරි කලාපයේ සිට ඇඟිලි වලින් ඔසවා දෙන ලද පන්දුව දැලේ උඩපටියට වඩා සම්පූර්ණයෙන් ඉහළින් ඇති විට එම පිළේ වෙනත් ක්‍රීඩකයෙකු විසින් පහර දීලා විරුද්ධ පිළට යවනු ලැබීම. මෙන්න මේ කියන වැරදිත් ප්‍රහාරක පහරකදී සිදුවෙන්න පුළුවන්.
මේ වන විට දුවේ පුතේ ප්‍රහාරය කියන දක්ෂතාවට අදාළ සියලු කරුණු අපි කතා කරලා අවසන්. එහෙමනම් දැන් අපි බලමු මීළඟ දක්ෂතාවය වන වැළැක්වීම පිළිබඳව. වැළැක්වීම කියලා කියන්නේ දුවේ පුතේ විරුද්ධ පිළේ සිට යොමු කරන ලද පන්දුව දැලට ඉහළින් ඇති විටදී ඉදිරි පෙළ ක්‍රීඩකයින් විසින් දැල අසලදී අවහිර කිරීම. දුවේ පුතේ කණ්ඩායමක් ආරක්ෂාකාරී මෙන්ම ආක්‍රමණකාරී උපක්‍රමයක් ලෙසට වැළැක්වීම වැදගත් වෙනවා. ඒ නිසා දුවේ පුතේ වැළැක්වීමේ නිවැරදි තාක්ෂණය අපි ඉගෙන ගත යුතු වෙනවා. අපි අවබෝධ කරගැනීමේ පහසුව සඳහා වැළැක්වීම අවදි හතරක් යටතේ විමසා බලමු. ඉන් පළවෙනි අවදිය සූදානම් වීමේ අවස්ථාව. දෙවැනි අවදිය පන්දුව කරා ළඟාවීම. තුන්වැනි අවදිය ඉපිලීම හා පන්දුව ස්පර්ශ කිරීම සහ ඊට අමතරව අවසාන අවදිය ලෙස පතිත වීම පිළිබඳව අපි සාකච්ඡා කරමු.
එහෙමනම් අපි දැන් සූදානම් වීමේ අවස්ථාව ගැන කතා කරමු. මෙම අවදියේදී දුවේ පුතේ ක්‍රීඩකයා දැලට මුහුණලා සෙන්ටිමීටර් 50ක් පමණ පිටුපසින් සිරුර සමබරව තබාගෙන සිටගත යුතු වෙනවා. ඒ වාගේම ප්‍රතිවාදී පිළේ හැසිරීම පිළිබඳවත් අවධානයෙන් ඉන්න ඕන. ඊළඟ අවදිය තමයි දුවේ පුතේ පන්දුව කරා ළඟාවීම. කණ්ඩායමක පන්දු සකසන්නා කුමන හෝ ස්ථානයක පන්දුව ඔසවා දුන්නද ආවරණය කරන්නා එම ස්ථානයට යා යුතු වෙනවා. අන්න එහෙම පන්දුව වෙත ළඟාවීම සඳහා දුවේ පුතේ ක්‍රම තුනක් භාවිතා කරනවා. ඒ තමයි අඩියක් තබා ගමන් කිරීම, හරස් පාද තබා ගමන් කිරීම සහ දිවීමේ ක්‍රමය. මෙන්න මේ කියන ක්‍රම තුනෙන් එකක් ක්‍රීඩකයන් විසින් භාවිතා කිරීම අපිට වොලිබෝල් තරඟයකදී දැක ගන්න පුළුවන්.
මීළඟට අපි කතා කරන්නේ දුවේ පුතේ වැළැක්වීමේ ශිල්පීය ක්‍රමේ තෙවන අවධිය වෙන ඉපිලීම හා පන්දුව ස්පර්ශ කිරීම. දුවල පුතාලා දන්නවා වැළැක්වීමේ දක්ෂතාවයේදී මෙම අවස්ථාවේදී තමයි පන්දුව වැළැක්වීම සිදුවන්නේ. මේ අවධියේදී දුවේ පුතේ ක්‍රීඩකයා දනහිස් වලින් සිරුර පහතට ගෙන යාමත් සමග ඉපිලෙමින් දෙපා එක්කොට දෙයත් ඉහළට දිගාරිනවා. ඒ වගේම දෙයත්වල අත්ල තදකර ඇඟිලි විහිදුවා මදක් වක්‍රාකාරව දැලට ඉහළින් විරුද්ධ පිළට යොමු කිරීම සිදුවෙනවා. ඒ වගේම මේ වෙලාවේ දුවේ පුතේ දෑත් කන් අසල ඉදිරියෙන්ම තිබිය යුතුයි. ඊට අමතරව සිරුර ඉදිරියට නැමෙන ගමන් බෝලය දෑතේ ස්පර්ශ වීමත් සමගම මැණික් කටුවෙන් අත පහළට යොමු කරනවා.
දුවේ පුතේ මේ අවධිය අවසන් වෙනවත් එක්කම මීළඟ අවධිය ආරම්භ වෙනවා. ඒ තමයි පතිත වීම. පතිත වීමකදී දුවේ පුතේ ක්‍රීඩකයා දනහිස් හා වලලුකර සන්ධි ක්‍රියාත්මක කරමින් පතුලේ ඉදිරි කොටසින් පතිත වීම සිදු කරනවා. ඒ වාගේම දනහිස් නැමීම මගින් සිරුරේ බර පාලනය කර ගැනීමත් සිදු කරනවා.
දුවල පුතාලා දැන් වැළැක්වීම අවධි හතරක් යටතේ සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන අවසන්. එහෙමනම් අපි දැන් බලමු ක්‍රීඩා පිටිය තුලදී කොහොමද වැළැක්වීම හුරුවීම සඳහා ක්‍රියාකාරකම් සිදු කරන්න කියලා. පළමු ක්‍රියාකාරකම ලෙස ක්‍රීඩකයාගේ මට්ටමට ගැළපෙන මට්ටමින් බඳින ලද දැලක් අසල පන්දුව නොමැතිව නිවැරදිව ඉපිලීම ලබා ආවරණය කිරීම කරන්න පුළුවන්. දෙවන්න තමයි දුවේ පුතේ දැල දෙපස ක්‍රීඩකයින් දෙදෙනෙකු නිවැරදිව වැළැක්වීම කරන අයුරින් ඔවුනොවුන් දෙයත් ස්පර්ශ කිරීම. මීට අමතරව දුවේ පුතේ දැල අසල සිට වළක්වන ආකාරය දක්වමින් පැත්තට ගමන් කිරීම, දැල දෙපස ක්‍රීඩකයින් දෙදෙනෙකු සිට උඩ පනිමින් පන්දුව දැලට ඉහලින් මාරු කිරීම හා දැල අසල ඉහලින් අල්ලා සිටින පන්දුව වළක්වන අයුරින් ස්පර්ශ කිරීම වගේ ක්‍රියාකාරකම් අපිට කරන්න පුළුවන්.
දැන් අපි බලමු දුවේ පුතේ නීති රීති වලට අනුකූලව වැළැක්වීම සිදු කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ කරුණු වැළැක්වීමකදී අපිට පිළිපදින්නම වෙනවා. ඉදිරිපෙළ ක්‍රීඩකයන්ට පමණක් තමයි ආවරණය සම්පූර්ණ කරන්න පුළුවන්. ඊට අමතරව දුවේ පුතේ වැළැක්වීමකින් පසු පළමු පහර දීම කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකුට සිදු කරන්නත් පුළුවන්. ඒ වාගේම වළක්වන්නන්ගෙන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු පිටපිට පන්දුව ස්පර්ශ වීම එකම ඉරියව්වකදී සිදුවන ස්පර්ශ වීම ලෙස අපි සලකනවා.
එහෙමනම් දුවේ පුතේ අපි අද වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රධාන දක්ෂතා දෙකක් සාකච්ඡා කරලා අවසන්. අපි හිතනවා ඕගොල්ලොන්ට මේ කියන දක්ෂතාවයන් දෙක පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මීළඟට අපි ඉගෙන ගමු අද දවසේ අවසාන කොටස. එහෙම නැත්නම් අපි අද දවසේ අවසාන කොටස ලෙස සාකච්ඡා කරන්නේ වොලිබෝල් තරඟ විනිශ්චය පිළිබඳව. දුවේ පුතේ, ඒ යටතේ වොලිබෝල් තරඟයක් විනිශ්චය කිරීම සඳහා මෙන්න මේ කියන පිරිස අපිට ඕන වෙනවා.
ඒ තමයි පළමුවන තීරක, දෙවන තීරක, ලකුණු සටහන්කරු, සහය ලකුණු සටහන්කරු සහ රේඛා විනිසුරුවන් දෙදෙනෙකු හෝ හතර දෙනෙකු.
මෙන්න මේ කියන විනිශ්චය මණ්ඩලයේ යොදාගෙන තරඟයක් පවත්වන අතරේ තීරකවරුන් විසින් නිල හස්ත සංඥා යොදාගෙන තරඟය පාලනය කරනු ලබනවා. ඒ නිල හස්ත සංඥා 10 ශ්‍රේණිය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පෙළ පොතේ 52, 53 හා 54 පිටුවලින් දුවේ පුතේ ඔබට අධ්‍යයනය කිරීමට හැකියාව තියෙනවා. එහෙමනම් අපි අදට නියමිත පාඩම අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපිත් එක්ක රැඳී සිටි ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නා මා ගාමාගෙදර දිතීක පාසලේ ක්‍රීඩාභාර ආචාර්ය මදුසංක සමරවීර.
මම උඩුගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත කුමාරගේ.